මජ්ඣිම පටිපදා ධර්මදේශනා භික්ෂූන් උදෙසා කළ චතුරාර්ය සත්‍ය දේශනා අංක 2 පූජ්‍ය බඹරගල අභයවංශ ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද ධර්මදේශනාවකි. මෙම දේශනා මනා අවබෝධයක් ලැබෙන තෙක් නැවත නැවත ශ්‍රවණය කරමින් පුරුදු කරන්න.
මේ වෙලාවේ නිවන ගැන නිවන් දකින්න යන මඟ ගැන අපි ළඟ තියෙන ඕන දැක්මක් මම පෙන්වන්න හදන්නේ කියලා දෙන්නම්. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලාම අහලා දැනගත්ත නුවණක් තියෙන්න ඕනේ. එන ධර්මයේ අපි අහලා දැනගන්න ඕනේ. ඔන්න ඔතෙන්ට තමයි ප්‍රශ්න ගොඩක් එන්නේ. ඔතන විශ්වාසය නැතුව මුකුත් කරන්න බෑ. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා අපි දැකලා නැහැ. එනි යම් කෙනෙක් සෝවාන් වෙනකොට තමයි යම් දුරකට ඒ සැකය දුරු වෙන්නේ. රහත් වුණා තමයි ඒක හරියටම ඒ කියපු දේ සම්පූර්ණයෙන් තමන්ගේ දිවේ සාක්ෂාත් වෙන්නේ. එතකන් අපිට වෙන අදහන්න සම්මා සම්බුද්ධත්වය. එහෙම අදහලා ඒ විදිහට බලන්න ඕනේ. ඒක තමයි ශ්‍රද්ධාව කියන්නේ. හරියට කියතොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඒ ධර්මය අහලා ඒක බුදුරජාණන් වහන්සේගෙන් හෝ ශ්‍රාවකයෙක්ගෙන් නැත්නම් ඉතින් බුදුරජාණන් වහන්සේ නැහැනේ ශ්‍රාවකයෙක්ගෙන් අහලා ඒ විදිහට හිතලා ඔන්න සිංහලෙන් තේරුම් ගන්න ඒ විදිහට හිතලා යෝනිසෝමනසිකාරය කියන්නේ මේ තමන්ට ඕන දේවල් හිතන එක නෙමෙයි මුලින්ම අපි ශ්‍රද්ධාව පිහිටව ගන්න ඕනේ ශ්‍රාවකයෙක් කෙරෙහි නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි ධර්මයේ කියන ශ්‍රාවකයෙක් කෙරෙහි ඒ ශ්‍රද්ධාව හදාගෙන ඒ කියන්නේ ඒක දැඩිව විශ්වාස කරනවා විශ්වාස කරලා ඒ ධර්මය අහනවා එතකොට තමන් දන්නවා තමන් මේක අවබෝධ කරලා නැහැ කියලා තමන් දැකලා නැහැ කියලා තමන් දන්නේ නැහැ කියලා තමන් සාක්ෂාත් කරලා නැහැ කියලා එහෙම දැනගෙන අහපු ධර්මය හොඳට නුවණින් මෙනෙහි කරනවා ඒ විදිහට මෙනෙහි කරලා ඒ විදිහට හිතනවා කියනවා කරනවා ඒ කියන්නේ සරලව කියතොත් කලන මිතුරෙක් ඇසුරු කරලා සද්ධර්මය අහලා යෝනිසෝමනසිකාරය කරලා ධම්මානුදම් පටිපන්න වෙනවා එන කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝමනසිකාරයේ ධම්මානුදම් ප්‍රතිපදාව කියන්නේ ඕක. ඕක මුලින්ම ඉගෙන ගන්න ඕනේ. ඕක නැතුව මුකුත් කරන්න බෑ. මොකද අපි දන්නේත් නැහැ, දැකලත් නැහැ, අවබෝධ කරලත් නැහැ, සාක්ෂාත් කරලත් නැහැ. අපිට විඳින්න බෑ ඒක තාම. ඔන්නෝම දැක්මක් තියෙනකොට අපි අහන දහම මොකද වෙන්නේ? හරියට අහගන්නවා. හරියට අහගත්තා තමන් තුළ නුවණක් හම්බෙනවා මේක මෙන්න මේ වගේ දෙයක් කියලා මේ විදිහටයි කරන්න ඕනේ කියලා මේ විදිහටයි හිතන්න ඕනේ කියලා මේ විදිහටයි කියන්න ඕනේ කියලා ඒ දැක්මට කියනවා සුතමේ ඥානය ඔන්න ඔය දේ මුලින්ම ලැබිලා තියෙන ඕනේ නහලා ගත්ත නුවණක් සුතමේ ඥානය ඒ නුවණ තියෙන කෙනා ඒක උපයෝගී කරගෙන කය වචනේ හික්මවනවා. ඒකට කියව සීලමේ ඥානය. කය වචනේ හික්මවන ඒ සීලය මූලික අවස්ථාවේදී. තව එහාට එහාට තියෙනවා. හික්මෝලා මොකද කරන්නේ? යා තමන් සමාදන් වුණු ශික්ෂාපද කඩන්න හිතක්වත් උපදන්නේ නැහැ. ඊළඟට එහෙම නෝනක් එන්න ඕනේ. යහගත්ත දේ තුලින් ලැබෙන දේ හිතක්වත් උපදන්නේ නැහැ තමන්ගේ සිල්පද කඩන්න. ඒ වගේම මේ සිල්පද මෙන්න මේ ආකාර පහෙන්ම කැඩෙන්නේත් නැහැ. හිතක්වත් උපදන්නේ නැහැ කියන්නේ ඒකම තමයි. ලාභ යසස් ඥාති අවයව ජීවිත. අවසානයේ කිව්වොත් තමන්ගේ ජීවිතයේ හින්දවත් සිල්පදයක් කඩන්නේ නැහැ. ඔන්න ඔය මට්ටමේ ශිල්පදයන් නොකඩෙන මට්ටමක් හැදෙන්න ඕනේ. ඒ කියන්නේ ජීවිතයේ හින්දවත් ලාභ ගැන කවර කතාද, යසස් ගැන, ඥාති ගැන, අවයව ගැන කවර කතාද? එතකොට ජීවිතයේ හින්දවත් තමන්ගේ අතින් සිල්පදයක් නොකැඩෙන මට්ටමක් හැදෙන්න ඕනේ. ඒ සීලය පරිණත වෙනකොට ඒක අමාරු නැහැ. ඒ තමන්ට හොඳ හික්මීමක් තියෙනකොට, සීලය හොඳට තියෙනකොට ටික ටික තමන්ට දැනෙන බොහෝම සුවයක්, හිතේ එකඟකමක්, සතුටක්. එහෙම සීලයක් තියෙනකොට ඒකට කියනවා ආර්යකාන්ත සීලයක්. එනොයි කාරණා වලින් කැඩෙන්නේ නැති හොඳට හික්මීච්ච සීලයක්. එහෙම ආර්යකාන්ත සීලයක් තියෙන කෙනාට කොයිලාවත් ඕක කඩන්න හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැහැ. මොකද එයා ඊට වඩා බොහෝම සතුටින් ඉන්නේ. එයාට එතකොට ඒ ශිල්පදයක් කරනහම දැනෙන දුක ජීවිතේ අත්විඳින්න පුළුවන්. ඒ පීඩාව, ඒ පසුතැවිල්ල, ඒ නොසන්සුන්කම. ඉතින් එයා එයාගේ සංසිඳීම සැපත නිසා අර ශිල්පදයක් කඩන්න තියෙන අදහසක් ආවත් ඒක එයා දන්නවා ඒකෙන් එයාට එන පීඩාව මොකද්ද කියලා. ඒ අත්දැකීම හේතු වෙන එයාට ශිල්පදය නොකඩයින්න. ඊළඟට ඒ සීලයම තවත් එහාට යනවා. අපි ශිල්පදයක් කැඩෙන්නේ නැති වෙන නම් කය වචනේ හික්මෝගෙන හිටියට හිත හික්විලා නැත්තම් මොකද වෙන්නේ? අවස්ථාවක් තියෙනවා අපෝ ඒ වැරදි පැත්තට යන්න. අර සිතක්වත් උපදින්නේ නැහැ කියන තැනට යන්න නම් අපි ශිල්පද කැඩෙන හේතු ටික නැති කරන්න ඕනේ. එන හිතක්වත් උපදින්නේ නැති තැනට යනකොට අපේ හිතේ රාග ද්වේෂ මොහ නැති වෙලා යන්න ඕනේ. ඉතින් අපි නීවරණ නැති කරනවා පළවෙනි ධ්‍යානෙට ගිහිල්ලා. දෙවෙනි ධ්‍යානෙට ගිහිල්ලා විතක් විචාර යටපත් කරනවා. කියන්නේ එතකොට හිතන්නේ නැහැ. එතකොට අකුසල් කරන්න හිතන්න එපා. එහෙම හිතෙන්නේ නැහැ. එහෙම හිතන්නේ ඒ අරමුණක අපි හික්මෙලා ආධ්‍යාත්මයේ බැසගෙන ආරෝණේ. පළවෙනි ධ්‍යානෙ කියන්නේ විතක් විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා. මොකද විවිච්චේව කාමේ විවිච්චේව අකුසලේ. මොකද අකුසලොත් අතහැරලා කාමයට අතහැරලා දැන් සිල් කඩන්න හේතු නැහැ. හැබැයි අපි විතක්ක ਵਿਚාර කර කර ඉන්නවා. ඒ කියන්නේ ඒ අරමුණ පවත්තන අරමුණ පවත්තන. එතකොට ඕක පොඩ්ඩක් එහා මෙහා වුණොත් වෙන පැත්තකට හිතෙන්නත් පුළුවන්. කාම සංකල්පනාවක් එන්නත් පුළුවන්. ඒ හින්දා ඒකේ තියෙන රළු ස්වභාවය දැකලා මේ විතක්ක ਵਿਚාර දෙක අයින් කරලා දානවා. එතකොට හිතන්නේ නැති නිසා අකුසල් කරන්න හිතන්න ක්‍රමයක්වත් නැහැ. එතකොට හිතෙන් පවා අකුසලයක් වෙන්නේ නැහැ. ඊළඟට විතක්ක ਵਿਚාර දෙක අයින් කරාම ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා. ඔය විදිහටම සුඛ ඒකාග්‍රතාව, ඊට පස්සේ උපේක්ෂා ඒකාග්‍රතාව කියලා හතරෙන් ධ්‍යානයට යනවා. ඔහොම එක ක්‍රමයක් තියෙනවා. එකෙන් ගිහිල්ලා සමාපත්තිය අතරට ගිහිල්ලා නිරෝධ සමාපත්තියට සම්බන්ධලා අතහැරලා දානවා. එහෙම නැත්තම් අපි ලෝකෝත්තර ඥානයක් වඩනවා. එහෙම වඩන කොටත් සෝවාන් සකදාගාමි අනාගාමි රහත් මගේ හික්මන එකට කියනවා සීලයක් කියලා. ඒක මේවටත් කියනවා සීලයක් කියලා. ඒක ප්‍රාතිමෝක්ෂ සීලය නෙමෙයි. හැබැයි ඒක අදි සීලය. ඔය සමත විදර්ශනා පැත්ත මං කිව්වේ ඒ පැත්තත් සීලයක්. මුලින්ම නීවරණ වලින් අයින් වෙනවා, හික්මෙනවා. නීවරණ එන්නේ නැති වෙන්න. විතක් විචාර අයින් කළා. ඒවා අයින් කළේ හික්මීමට කියනවා සීලය කියලා. ඔන්නෝම නුවණක් එන්න ඕනේ. මොකටද අපි එහෙනම් මේ සීලය ආරක්ෂා කරන්නේ? නිවන සඳහා. එහෙම රකින්න සීලයක් ආර්යකාන්ත සීලයක්. දෙවෙනුව එහෙම සීලයක් තියෙන්න ඕනේ. ඊළඟට තුන්වෙනි මේ දෙවෙනි නුවණ සීලමේ ඥානය. තුන්වෙනි එක තමයි සමාධි භාවනාමේ ඥානය. අපි මූලිකව දැනන් ඉන්න ඕනේ මොනවද මේ හිත එකඟ කරන ක්‍රම කියලා. හිත එකඟත්වය, හිතේ සැනසීම, සැහැල්ලුව, විවේකය කොහොමද හදාගන්නේ කියලා. එහෙම හිතකට තමයි ධර්ම විමර්ශනය කරන්න පුළුවන්. හිත ඇවිස්සලා නොසන්සුන් වෙලා ඉන්නකොට ධර්ම විමසුවට වැඩක් නැහැ. ඇයි? අපේ හිත කලබලයි. අපිට ඒක හරියට කරන්න බැහැ. හිත එහෙම දුවනවා විසිරිලා. එහෙනම් අපි හිත එකඟ කරගන්නවා සමාධියක් හදාගෙන හිත එකඟකමක්. ඒක එකම භාවනාවක් කියලා නෙමෙයි. අනුස්සති භාවනා වෙන්න පුළුවන්, කසින වෙන්න පුළුවන්, කායගත සති භාවනා වෙන්න පුළුවන්. ඊළඟට අප්‍රමාණ වෙන්න පුළුවන්. අප්‍රමාණ කියන්නේ මෛත්‍රිය, කරුණා, මුදිතාව, උපේක්ෂාව. ඊළඟ කසින කියන එක අපි දන්නවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, නීල, පීත, ඕදාත, ලෝහිත කියලායි කසින. ඊට පස්සේ කායගත සතිය දන්නවා අපි. ආනාපාන සතිය පුළුවන්, අසුභේ පුළුවන්, ධාතු වශයෙන් මනසිකාර කරන්න පුළුවන්, ඉරියාපතය, සති සම්පජඤ්ඤය ඒවා එකක් පුළුවන්. තව ටිකක් එහාට ගියොතොත් මලමිනියක් එක්ක තියෙන සංඥා ටික ඇටකටු සංඥාවක් හදාගන්න පුළුවන්, ඇට කැපිලි බිඳිච්ච එකක් පුළුවන්, කුණු වෙච්ච මලමිනියක් ගැන තියෙන සංඥාව නැත්තම් සීවතික කියලා කියන්නේ ඒවා. එහෙම මොකක් හරි එකක් හදාගන්න පුළුවන්. එහෙම නැත්තම් අනුස්සති කියන්නේ අපි දන්නවා බුද්ධානුස්සති, ධම්මානුස්සති ඉඳලා සංඝානුස්සති, ශීලානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති ඔහොම ටිකක් තියෙනවා, 10ක් වගේ තියෙනවා. ඒ වගේ කෙනෙකුට හිත එකඟ කරගන්න පුළුවන්. ඔන්න ඔය එකඟ හිතෙන් අපි ධර්ම විමර්ශනය කරන්න ඕනේ. මොකද්ද මේ ජරා මරණ හටගත්තේ කොහොමද කියලා, නැත්නම් මේ දුක හටගත්තේ කොහොමද කියලා. එතකොට අපි දුක හටගත්තේ කොහොමද කියලා හොයාගෙන යනකොට මේ ඉපදුන හින්දානේ දුක හටගත්තේ කියලා අපිට නුවණක් එනවා. කොහේවත් කවදාවත් කිසිම තැනක ඉපදීම තිබුණ නැත්නම් මේ කිසිම දුකක් නැහැනේ කියලා. ඒක මෙනෙහි කරන්න ඕනේ. ඒ වගේම අතීතේ යම් කෙනෙකුට දුකක් ආවනම් එන්නේ නැත්තේත් ඔහොම තමයි කියලා තේරෙනකන් හිතන්න ඕනේ. අනාගතේ යමෙකුට දුකක් ආවොත් එන්නේ මේ ඉපදීම හින්දමයි කියලා. කොයි කාලෙත් දුක හටගත්තේ ඉපදීමෙන් හින්දමයි කියලා. එහෙනම් ඉපදීමක් නැති වුණොත් කිසිම දුකක් නැහැ කියලා අනිත් පැත්තට. ඒ වගේ ඉපදුනේ අපිට අපි උපද්දවන තැනක් තීච්චෙන්දා. උපද්දවන්න තැනක් තීච්චෙන්දා. නැත්නම් උපදින්න තැනක් තීච්චෙන්දා. ඒ කියන්නේ කිසිම තැනක කිසිම කෙනෙකුට කිසිම ආකාරයකින් කාම භවයක්වත් රූප භවයක්වත් අරූප භවයක්වත් තිබුණ නැත්නම් එයාට උපදින්න තැනක් නැහැ. ඒ හින්දා උපදින්නේ නැහැ. උපදුන් නැත්තම් දුක නැහැ කියලා. එහෙනම් අතීතෙත් යම් කෙනෙක් ඉපදුනා නම් ඉපදුනේ භවයේ හින්දා. වර්තමානයේත් උපදිනවා නම් උපදින්නේ, අනාගතෙත් ඉපදුනොත් උපදින්නේ මේ භවයේ හින්දායි කියලා. එහෙනම් තුන් කාලෙම මේ ජරා මරණ හටගන්න ඉපදීම හේතුණා, ඉපදෙන්න භවයේ හේතුණා කියලා එයා දකිනවා. ඒ භවයක් හටගත්තේ අද අපේ උපාදානයේ හින්දා. මොකක් හරි දෙයක් අපි තදින් අල්ලගෙන එක පවත්වපු හින්දා, තියෙන දෙයක් බවට පත් වුණ හින්දා. කාමයේ අල්ලගෙන ඉන්නවා අපි, දිට්ඨිය අල්ලගෙන ඉන්නවා, මම මගේ කියලා ඒව අල්ලගෙන ඉන්නවා. ඒ වගේම يعني කාම උපාදාන, දිට්ඨි උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදානනේ. එහෙම උපාදානය කරලා එන මේ උපාදානයක් හටගත්තේ අපි ආස කරපු හින්දා. يعني ආස කරපු දෙයක් තමයි අපි තදින් අල්ලගන්නේ, ග්‍රහණය කරගන්නේ. එහෙනම් මේ උපාදානයක් හටගත්තේ අපි ආස කරපු දෙයක් හින්දා. මොකද ආස කරපු දෙයක් තමයි අපි තදින් අල්ලගන්නේ, නැත්නම් ග්‍රහණය කරගන්නේ, නැත්නම් ඒක පවත්තන්නේ. ඉතින් පවත්තපු හින්දා තමයි තියෙන දෙයක් බවට පත් වුනේ. මේ අපි ලෝකේ සැබෑත දන්නේ නැති හින්දා. එනම් මේ උපාදානය කටගත්තේ තණ්හාවෙන්ද කියලා තේරෙනවා. එන කිසිම තැනක කිසිම ආකාරයෙන් කිසිම විදිහකින් තණ්හාවක් තිබුණ නැත්නම්, එන ආසාවක් තිබුණ නැත්නම් කිසිම දෙයක් අපි අල්ලගන්නේ නැහැ. ඒක අල්ලගන්න දෙයක් නැහැනේ. තදින් අල්ලගන්න දෙයක් තියෙනවද? වැඩකට ඇති දෙයක් නැත්නම් අපිට වැඩකට ඇති දේවල් හම්බ වුණා. වැඩකට ඇති දේවල් අපි අල්ලගත්තා. තදින් ඒක ආසා කරලා ඊට පස්සේ ඒ දේවල් අපි අල්ලගත්තා. අල්ලගත්ත හින්දා තියෙන තැනක් හම්බ වුණා, භවයක්. අපි ආස කරා කාම භවයට, ආස කරා නැත්නම් හිත එකඟ කරගෙන රූප භවයට ආස කරා. එහෙම නැත්නම් තව ටිකක් යට ගිහිල්ලා අරූප භවයට ආස කරා. ඒවට ගිහිල්ලා ඒ සංඥා හදාගෙන ඒකේ තියෙන විවේකයට ඒකේ තියෙන සතුටට ආස කරා. ඒ තමයි වෙච්ච දේ. ඒකට අපි ආස කරේ වේදනාවකට. විඳපු දෙයක න්‍යාස කරන්න පුළුවන්. දැන් අපි නොදන්න දෙයකට ආස කරන්නේ නැහැ නේ කිසිම වෙලාවක අපි විඳපු දෙයක්. මේ සකනාසය දිව ශරීරය මනස කියන ආයතන හයෙන් විඳපු දෙයකට තමයි ආස කරන්නේ. ඒ වේදනාවට අපි ආස කරා. කිසිම තැනක කිසිම දෙයක් විඳේ නැත්නම් ආස කරන දෙයක් නැහැ. ආස කරන දෙයක් නැත්නම් උපාදානය කරන දෙයක්වත් නැහැ. මේ ආසාව නැති වෙනවා. ආස නැතුව උපාදානය නැති වෙනවා. ඊට පස්සේ කිසිම තැනක විඳීමක් නැත්නම් තණ්හාව නැහැ. තණ්හාව නැත්නම් උපාදානය නැහැ. උපාදානය නැත්නම් භවය නැහැ. භවය නැත්නම් ඉපදීම නැහැ. ඉපදුම් නැත්නම් ජරා මරණේ දුක නැහැ. ඔන්න ඒ දේ අපි තේරුම් ගන්නවා. ඊට පස්සේ අපි විඳෙයි. ඊටත් ඉස්සෙල්ලා අතීතයම් විඳීමක් තිබුණා නම් තමයි මේ තණ්හා කරලා තියෙන්නේ. අනාගතෙත් එහෙමයි. එහෙනම් මේ තුන් කාලෙම විඳීම නිසයි තණ්හාව ආවේ කියලා අපි විමර්ශනය කරනවා. එහෙනම් තුන් කාලෙම වේදනාවම තමයි තණ්හාවට හේතුව කියලා. වේදනා තුනයි. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනාව. එහෙම නැත්නම් ආයතන හයෙන් හටගත් වේදනා කියන්න පුළුවන්. ඒවෙන් හටගන්නේ වමනේ. මොනවද? චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. ඔය විඳපු දේවල් වලින් තමයි අපිට තණ්හාව හටගත්තේ. ඊට පස්සේ විඳේ කොහොමද? ස්පර්ශ වුණාම. ස්පර්ශය නිසායි විඳීම හටගත්තේ. හොඳට හිතුවොත් කිසිම වෙලාවක කිසිම දෙයක් ස්පර්ශ වුණේ නැත්තම් විඳීමක් නැහැ. අතීතයෙන් විඳීමක් හටගත්ත නැක ස්පර්ශපත්තෙන්මයි. අනාගතයෙන් විඳීමක් හටගත්තොත් හටගන්නේ ස්පර්ශපත්තෙන්මයි. මේ වෙලාවෙත් ස්පර්ශපත්තෙන්මයි මේ විඳීම හටගන්නේ කියලා අපි හොඳට සම්මර්ෂණය කරලා විමර්ශනය කරලා බලනවා. ඔන්න එතකොට අපිට තේරෙනවා මේ විඳීමක් කියන එකක් කොහේ හරි තිබුණා නම් තියෙන්නේ ස්පර්ශය නිසාමයි කියලා. එහෙනම් ස්පර්ශය නැති වුණොත් විඳීම නැහැ. එතකොට ආස කරන දෙයක් නැහැ. එතකොට ආසාව නැති වෙනවා. ආසාව නැති වුණොත් තදින් අල්ලගෙන තියාගන්න බලාපොරොත්තු වෙන දෙයක් නැහැ. එතකොට උපාදානය නැහැ කියන්නේ. උපාදානය නැත්තම් තියෙන තැනක් භවයක් නැහැ. වෙන ස්වභාවයක්. එහෙනම් භවයක් නැත්තම් කොහෙද උපදින්නේ? අපි කාම භවයේ නැත්තම් අපිට ඉතුරු වෙන්නේ රූප භවය, කරූප භවයක් ඉතුරු නැත්තම් කොහොමද අපි හොයාගෙන යන්නේ උපදින්න? භව තුනම අතහැරලා එනම් භවය නැති වුණාම උපතක් නැති වෙනවා. උපතක් නැතුව කොහොමද ජරා මරණ හටගන්නේ, දුක හටගන්නේ, දුම්නස් හටගන්නේ, උපායාස හටගන්නේ? එහෙනම් මේ ස්පර්ශයම තමයි මේ දුකට හේතුව කියලා අපිට තේරෙනවා. ස්පර්ශ වුණේ කොහොමද කියලා අපි ආයෙ බලනවා. මේ ආයතනින්ද, සලආයතනින්ද? හෙයි, අපිට ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන හයක් තිබුණ නැත්නම් කොහොමද ස්පර්ශ වෙන්නේ? ඇසක් නැත්නම් රූප මොකේ ගැටෙන්නද? හිත ඔයට හම්බෙන්නද? එහෙනම් මේ තුනක් එකතු වෙ මේ ස්පර්ශය හට ගන්නවා. ඒක හටගන්නේ ආයතනින්ද කියලා අපි තේරුම් ගන්නවා. එහෙනම් අතීතෙත්, වර්තමානෙත්, අනාගතෙත් තුන් කාලෙම ස්පර්ශයට හේතුව ආයතන කියලා අපි දකිනවා. ඒ ආයතන තිබුණ නැත්නම් ස්පර්ශ වෙන්න දෙයක් නැහැ. ඒකට ස්පර්ශය නැති වෙලා, වේදනාව නැති වෙලා, තණ්හාව නැති වෙලා, උපාදානය නැති වෙලා, භවය නැති වෙලා, ජාති නැති වෙලා, සියලු දුක නැති වෙලා යනවා. එහෙනම් අතීතයේ තුනේ මේ විදිහට, මේ වෙලාවෙත් වෙන්න මේ විදිහට කියලා විමසනවා. ඔව්, විමසනකොට අපිට ඔක තේරෙනවා. මේ විමසන්නේ තමන් තුලින් මේක තේරුම් ගන්න ඕනේ. මෙහිමයි මේක වෙන්නේ කියලා. ඒක නැවත නැවත අපි විමසන්න ඕනේ. ඊට පස්සේ සලආයතන හටගත්තේ නාම රූපින්ද. හොඳට හිතන්න, කිසිම තැනක කිසිම ආකාරයෙන් කිසිම විදිහකට නාම රූපයක් කියන එකක් තිබුණ නැත්නම් ආයතනයක් ගැන කොහොමද අපි කියන්නේ? ආයතන කම්බුනේම නාම රූපින්ද. මේ අවිද්‍යාසහගත ක්‍රියාවේ නාම රූපයක් ඉඳමයි ආයතනයක් කම්බුනේ. කියන්නේ රූප විඳින හඳුනන හිතන ටික එකතු කරලා තමයි අපි මේ ආයතනයක් හොයාගත්තේ හඳුරගත්තේ. කිසිම තැනක කිසිම ආකාරයෙන් කිසිම විදිහකට නාම රූපයක් තිබුණ නැත්නම් ආයතන කොහෙද හම්බෙන්නේ අපිට? එහෙනම් මේ නාම රූපින්දමයි මේ ආයතන ටික හටගත්තේ කියලා අපි තේරුම් ගන්නවා. මේ ආයතන ටික හම්බ වෙන්නේ අපිට. එතකොට ඔන්න ඔහොම තේරෙනකොට අතීතෙත් එහෙනම් මේ නාම රූපින්දමයි ආයතන හටගත්තේ කියලා, අනාගතෙත් එහෙමම තමයි කියලා, වර්තමානෙත් එහෙමයි කියලා. එහෙනම් ඊට පස්සේ අපි නාම රූපයක් හම්බුනේ කොහොමද කියලා හොයනවා. නාම රූපයක් හම්බුනේ විඥානයක් හින්දමයි කියලා. හිතක් නොතිබුණොත් කොහොමද නාම රූපයක් අපිට හම්බෙන්නේ? හිතෙන්නේ නාම රූප ටික දැනගන්නේ. දැනගත්තොත් තමයි නාම රූපයක් තියෙන්නේ. හිතක් හම්බෙන්න නාම රූපයක් ඕනේ, නාම රූපයක් හම්බෙන්න හිතක් ඕනේ. අපි දන්නවා අපේ මේ හිත තිබුණොත් නාම රූපයක් හම්බෙනවා. නාම රූපයක් තිබුණොත් තමයි දැනගන්න දෙයක් තිබුණොත් තමයි දැනගැනීමක් කියලා එකක් හම්බෙන්නේ. එහෙනම් විඥානයේ පවතින්නේ නාම රූපින්ද, නාම රූපේ පවතින්නේ විඥානයේින්ද කියලා අපිට ඔන්න අවබෝධයක් එනවා. එතකොට කවදා හරි එහෙනම් මේ ලෝකෙ වෙන සිද්ධිය ඔච්චරයි කියලා අපි දකිනවා. එහෙනම් විඥානයක් තියෙන්නේ නාම රූපින්ද, නාම රූපයක් තියෙන්නේ විඥානයක් හින්ද කියලා. එහෙනම් මේ විඥානයක් තිබුණේ නැත්නම් නාම රූපයක් නැහැ කියලා. නැත්නම් විඥාන නිරෝධේ නාම රූප නිරෝධ වෙනවා කියලා. අතීතෙත් විඥානයේ තියෙන නාම රූපින්දමයි විඥාන නැති වුණොත් නාම රූපේ නැති වෙනවායි කියලා. අනාගතේ විඥානයේ පවතින නාම රූපින්දමයි නාම රූප නැති වුණොත් විඥානය නැහැ කියලා. වර්තමානයේත් එහෙමයි කියලා. එහෙනම් අපි හොඳට විමසනකොට තේරෙනවා එහෙනම් මේ විඥාණයමයි හේතුව, නැත්නම් දැනගැනීමමයි හේතුව නාම රූපයට කියලා. ඊට පස්සේ දැනගත්තේ මොකද්ද? අපිට මොකක් හරි දැනගන්න හේතුනේ කොහොමද කියලා දැනගැනීමක් හම්බුනේ. මොනවා සංස්කාරයක් ඉඳලා අපේ චේතනාවක් තිබුණා. මොනෝ හරි දැනගන්න අපි හැරිලා බැලුවා, නැත්නම් හිතුවා, නැත්නම් අපි තව මොකක් හරි කරා ඒ දැනගැනීම සඳහා. ද්වාරය ආවර්ජනය කරා, සද්ද හන්න බැලුවා, ගඳක් හෙව්වා, රස බැලුවා, පාසක් බැලුවා. එහෙනම් මේ සිත, කය, වචනයෙන් චේතනාවෙන්ද, කාය සංචේතන, වචී සංචේතන, මනෝ සංචේතන කියලා අපි හොයාගෙන යනවා, හිතනවා. එහෙම හිතලා හිතුවහම තමයි අපිට හම්බෙන්නේ මොකක් හරි. අපි මෙහෙම බැලුවහම පේනවා, සද්ධාහන යොමු කරාම කන ඇහෙනවා. එහෙනම් මේ චේතනාව සංචේතනාවමයි, නැත්නම් සංස්කාරමයි විඥාණයට හේතුව කියලා දකිනවා. අතීතෙත් යම් විඥානයක් හටගන්නතරම් වර්තමානයේ අනාගතෙත් යම් විඥානයක් හටගන්නවා, හටගන්නේ මේ චේතනාවින්දමයි කියලා. ඊට පස්සේ ඒ චේතනාව තව චුට්ටක් එහාට ගිහින් සංස්කාර, පුණ්‍යාභි සංස්කාර, පුණ්‍ය චේතනා, අපුණ්‍යාභි සංස්කාර, අකුසල් චේතනා, රාග ද්වේෂ මොහ එක්ක යෙදුණු චේතනා, ඒවා ආනන්‍යාභි සංස්කාර කියන්නේ නොසැලෙන සංචේතන කියන සමාපatti හතර. ඒ වගේ සංස්කාර දෙපැත්තකින් කියන්න පුළුවන්. ඒවින්දම තමයි දැනගැනීම කටගත්තේ. කියන්නේ ආනන්‍යාභි සංස්කාරයක් හදාගත්තොත්, අපි උදාහරණ ගත්තොත් නේව සංඥා, නාව සංඥා, යතන සංඥාවක් හදාගත්තොත්, ඉතින් අපි එහෙම චේතනාවක් තිබුණත් අපි ඒක දැනගන්නවා. දැනගෙන ඒ ටික ඒ විදිහට ඒ ගමන ගෙනියනවා. අන්තිමට ඒක භාවය වෙනවා. ඒ වගේ ඊට පස්සේ චේතනාවක් හටගත්තේ, නැත්නම් සංස්කාරයක් හටගත්තේ කොහොමද? ඔන්න අපේ ඇත්ත නොදන්නකම හින්දා ලෝකේ තියෙන දේවල් නිත්‍යයි, සැපයි, ආත්මයි, සුභයි කියලා අපි අරගත්තා. නිත්‍යයි, සැපයි, ආත්මයි, සුභයි කියලා ගන්නකොට ඒව වටින දේවල්. එතකොට අපිට යහපත් දේවල්. එහෙම අරගෙන ඒවා මම මගේ මගේ ආත්මය කියලා අපි වරදව ගත්තා. යන අපිට ඇත්ත දන්නේ නැති හින්දා ලෝකේ තියෙන දේවල් නිත්‍යයි, සැපයි, ආත්මයි, සුභයි කියලා වරදවා ගත්තා. එහෙම වරදවා ගත්තේ හින්දා අපි ඒවා මම මගේ මගේ ආත්මය කියලා අල්ලගත්තා. නැත්නම් ඒවට තණ්හා කරා. ආස කරපු හින්දා තමයි අපිට ඒ චේතනා හටගත්තේ. ඇයි? මොනවාරි දෙයක් වැඩක් තියෙන දෙයක් වටිනකමක් ඒකේ තිබුණ හින්දා. ඔන්න ඔකට කිව්වා විද්‍යාව කියලා. අපි දැනන් හිටියේ නෑ මේක හටගන්නේ කොහොමද, නැති වෙන්නේ කොහොමද, සහ මේක තියෙන්නේ මොකද්ද, මේවා තියෙන ස්වභාවය මොකද්ද කියලා. ඔන්න ඔය අවිද්‍යාව නිසා අපි සංස්කාර හදාගත්තා. අතීතෙත් අවිද්‍යාවල තිබුණා නම් සංස්කාර නැහැ. අනාගතෙත් අවිද්‍යාවල තිබුණා නම් සංස්කාර නැහැ. වර්තමානෙත් එහෙමයි. තුන් කාලෙම මේ අවිද්‍යාව නිසාමයි සංස්කාර හටගත්තේ කියලා අපිට තේරෙනවා. ඔක නැවත නැවත විමර්ශනය කරන්න ඕනේ. නැවත නැවත අපි හිතනකොට එන මේ තුන් කාලෙම අවිද්‍යාව නිසා නේද මේක හටගත්තේ කියලා තේරෙනවා. ඊට පස්සේ ඔන්න අපි ලෝකේ ඇත්ත අහගත්ත නුවණ තියෙනවා අපිට, සුත්තමේ ඥානය. මොකද්ද? ලෝකේ ඇත්ත ස්වභාවය තමයි, එක පැත්තේ විතරක් කියන්නම්, හම්බෙන දේවල් අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුභයි කියලා. අන්න එහෙම දැක්මක් තිබුණොත් ඒකක්වත් මම මගේ මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ. අතීතෙත් සියලුම දේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුභයි, අනාගතෙත් හම්බෙන හැම දෙයක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුභයි කියලා. වර්තමානෙත් එහෙමයි කියලා. ඒතකොට තුන් කාලේ කිසිම දෙයක් කෙරෙහි අපිට කැමැත්තක් ඉන්නේ නැහැ. ඒතකොට පුණ්‍යාභි සංකාරත් අතහැරෙනවා, අපුණ්‍යාභි සංකාරත් අතහැරෙනවා, ආනන්‍යාභි සංකාරත් අතහැරෙනවා. ඇයි? ඒවත් එහෙම තමයි. ඒව අල්ලගන්නේ නැහැ අපි. ඒ වගේම කාය සංචේතන, වචී සංචේතන, මනෝ සංචේතන කියලා ඒව හිතන්නේ නැහැ මොනවත්. ඇයි? ඔක්කොම වැඩක් නැහැ කියලා අපිට තේරිලා. එහෙනම් අපි ඔක්කොම අතහැරලා දානවා. සංස්කාර නැත්තම් විඥාන හටගන්නේ නැහැ. විඥාන නැත්තම් අපිට නාම රූප නැහැ. නැහැ කියන්නේ නිරෝධ වෙලා. නාම රූප නිරෝධුනොත් සලායතන නැහැ. සලායතන නිරෝධුනොත් ස්පර්ශය නැති වෙලා යනවා. ස්පර්ශය නැත්තම් වේදනාව නැති වෙලා යනවා. වේදනාව නැත්තම් තණ්හාව නිරෝධ වෙනවා. තණ්හාව නිරෝධයෙන් උපාදාන නිරෝධ වෙනවා. උපාදාන නිරෝධයෙන් භව නිරෝධ වෙනවා. භව නිරෝධයෙන් ජාති නිරෝධ වෙනවා. ජාති නැත්තම් සියලු දුක නැති වෙලා යනවා. ඔන්න ඔය විදිහට අපි දෙපැත්තට විමර්ශනය කරලා බලන්න ඕනේ. සම්මර්ශනය කරලා හොඳට විමසලා බලන්න ඕනේ. එහෙනම් මේ ජරා මරණ වලට හේතුව මොකක්ද කියලා අපි හොයාගන්නවා. අවිද්‍යාවම තමයි කියලා. එහෙනම් ඕක තේරුණාම අපි මොකද කරන්නේ? හැම වෙලාවම අවිද්‍යාව නැති කරන්න බලනවා. අපේ මෝඩකම. මෝඩකම හින්ද නේද මේ ලෝකෙට කැමති වෙලා අල්ලගෙන ආස කරලා අපි දුකටපත් උනේ කියලා අපිට තේරෙන්න ගන්නවා. ඔන්න ඔහොම දැක්මක් තියෙනකොට අපි මේ මෝඩකම දුරු කරන්න මේ ලෝකේ ඇත්ත ස්වභාවය බලනවා. මොකද්ද? මේ ස්කන්ධ ධාතු ආයතන හටගෙන නැති වෙන විදිය බලනවා. අපි ලෝකේ දේවල් දන්නවා. කියන්නේ මිනිස්සෙක් වුණොත් අවුරුදු කීපයක් තිබිලා 40ක් 50ක් තිබිලා මැරලා යනවා. ඒ ටික අපිට තේරෙනවා. ඒ මරණය ගැන අපි ඒවා විමසන්න ඕනේ. හැබැයි ඒක අපිට තේරෙනවා. ඒ හින්දනේ අපි දුකයි කියලා කියන්නේ. ලෝකේ දේවල් විනාශ වෙලා යනවා. හැබැයි මේ ආයතන වලින් හම්බ වෙන දේවල් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා අපි බලන්න ගන්නවා. නැත්තම් උදේවය බලනවා අපි. මේ රූපය හටගන්නවා. ඉස්සෙල්ලා මේ රූපය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්නවා. ඊට පස්සේ මේ රූපේ හට ගැනීම කියලා, මේ රූපේ නැතිවීම කියලා දැනගන්නවා. ඒ වගේම වේදනාවත් එහෙමයි. වේදනාව කියන්නේ මේකයි, වේදනාව හට ගැනීම කියන්නේ මේකයි, නැතිවීම කියන්නේ මේකයි. ඒක සංඥාවත් එහෙමයි, සංස්කාරයත් එහෙමයි, විඥානයත් එහෙමයි. මේ විඥානය කියන්නේ මේකයි, විඥාන හටගන්නේ මෙහෙමයි, නැති වෙන්නේ මෙහෙමයි කියලා. ඔන්න ඔහොම දැක්මක් අපි සුත්තමේ නැත අහලා දැනගෙන තියෙනවා. ඒ දැක්ම නැවත නැවත ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන බලන්න ගන්නවා. ඒ දැක්ම එක ජීවත් වෙනවා. ඒක අපි දැකලා නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවේ බුදුරණයි සම්මා සම්බුද්ධත්වයේ අදහලා ඒ කියලා දෙන හාමුදුරුව හරියට කියලා දෙනවා කියලා විශ්වාස කරලා ඒ විදිහට බලනවා. ඔහොම බලනකොට මොද සැකින් බැලුවොත් කොහොමවත් ඒක විසඳෙන්නේ නැහැ. අපේ විශ්වාසය තියෙන්න ඕනේ. දැඩිව විශ්වාස කරන එක එහෙමමයි කියලා. එහෙම විශ්වාසය තුල සැකේ නැති වෙලා යන්නේ අනුසය ඉතුරු වෙනවා. හැබැයි විශ්වාසය නිසා අපිට බලන්න පුළුවන්. ඒක දැඩිව අපි අදහනවා, දැඩිව විශ්වාස කරනවා, දැඩිව නිශ්චය කරගන්නවා. ඒක එහෙමමයි කියලා කරලා ඒ විදිහට බලනවා. හට ගැනීම නැතිවීම බලනකොට ඒ කියන්නේ අනිත්‍යයි. අනිත්‍ය දෙයක් දුකයි කියලා අපිට තේරෙනවා. අනිත්‍ය දුක් දෙයක් වැඩක් නැහැ, හරයක් නැහැ, ආත්ම වශයෙන් තමන් වශයෙන් ගන්න දෙයක් නැහැ කියලා තේරෙනවා. එහෙනම් අනාත්මයි කියලා. එහෙනම් අනිත්‍ය දුක් අනාත්ම දෙයක් මම මගේ මගේ ආත්මය කියලා ගන්න වටිනාකමක් නැහැ කියලා. එහෙම ගන්න සුදුසු නැහැ කියලා. ගන්න එකේ තේරුමක් නැහැ කියලා තමන්ට තේරෙනවා. එතකොට මොකද කරන්නේ? අපි ඒවා අතහැරලා දානවා. අතහැරලා දානකොට මොකද වෙන්නේ? ලෝකේ ඔක්කොම අපි අතහරින්න ගන්න ඔන්න සංස්කාර හටගන්නේ නැතු වෙනවා. අලුතෙන් අවිද්‍යාව නිරෝධ වෙන්න නිරෝධ වෙන්න අවිද්‍යා සාගත සංස්කාර හටගන්නේ නැහැ. සංස්කාර නැත්තම් විඥාන නැහැ. ওই විදිහටම ජරා මරණ නැති වෙලා යනවා. ඉතින් අපි හැම වෙලාවෙම විමසනවා. එතකොට අපිට තේරෙනවා ඉපදීම දුකක් කියලා. පැවැත්ම දුකක් කියලා. ඒ වගේ මරණය දුකක් කියලා. එහෙනම් මේ ඔක්කොම දුකයි කියලා තේරෙනවා. එහෙනම් නූපදීම සැපක් කියලා. නොපැවැත්ම සැපක් කියලා. අමරණීය වීම සැපක් කියලා. මරණයෙන් ගැලවීම. එහෙනම් ওই දේවල් අපිට තේරෙන්න අපි ලෝකේ දේවල් තව තව අතාරිනවා. ඒවට තියෙන බැඳීම එන්න අඩු වෙලා යනවා. යම් දවසක් එනවා ඒ බැඳීම ඕනෙම නැහැ කියන වෙලාවක්. ඒ වෙලාවේ අපි ඇත්තට මේක සත්‍ය නේද කියලා අපිට සත්‍ය අවබෝධ වෙනවා. ඒක තමයි නොදන්න දේ, නොදැක්ක දේ, අවබෝධ නොකරපු දේ, සාක්ෂාත් නොකරපු දේ ඔන්න සාක්ෂාත් කරනවා, අවබෝධ කරනවා. මොකද්ද මේ ඇත්ත කියලා? මොකද්ද මේ ලෝකේ හැම දෙයක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුභයි කියලා? ඒක තමන්ගේ අවබෝධයක් වෙනවා. මෙතෙන්ට එනකන් තිබුණේ අහලාගත්ත දැනුම නිසා තමන් හිතලා ගත්ත එකක්. ඒ විදිහට හිතලා තමන්ගේ ජීවිතයෙන් විශ්වාසයෙන් ගිය ගමනක්. හැබැයි එතෙන්ට ආවම තමන්ගේ ජීවිතයේ ඇත්තක් හම්බ වෙනවා, අවබෝධයක් හම්බ වෙනවා, වෙනස් කරන්න බැරි එකක්. කාටවත් කිසිම අයුරකින් කිසිම විදිහකින් වෙනස් කරන්න බැරි අවබෝධයක් හම්බ වෙනවා. මේවා ඔක්කොම අටගන්න හැම දෙයක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුභයි, එකක්වත් මමගේ ආත්මය කියලා ගන්න සුදුසුත් නැහැ කියලා. එහෙම නැත්නම් හේතුගෙන් හටගත්ත හැම දෙයක්ම හේතු නැතිවීමෙන් නැත්තටම නැති වෙලා යනවායි කියලා, නිරෝධ වෙනවායි කියලා. ඒ දැක්ම තමන් තුළ හටගන්නේ. ඔන්න ඔය දැක්මක් තිබුණොත් එහෙනම් අපි තවදුරටත් රැවටෙයි. හැබැයි දැක්ම පිරිසුදු වෙලා ඒකට කියනවා සෝවන් වෙනවායි කියලා. ඒක අවබෝධ කරපු දැක්ම නැවත නැවත භාවිතා කළා, තවදුරටත් භාවිතා කළා. ඒ දැක්මම හේතු කරගෙන ඊට පස්සේ යාට කායිමත් උදව් ඕනේ නැහැ. ඒ දැක්මම භාවිතා කළා යා දුක සම්පූර්ණ නැති කරගන්නවා. එනේ අවිද්‍යාව සම්පූර්ණ නැති වුණාම සංස්කාර නැති වෙනවා. ඊට පස්සේ විඥාන නැති වෙනවා, නාම රූප නැති වෙනවා, සලආයතන නිරෝධ වෙනවා, ඊට පස්සේ ස්පර්ශ නිරෝධ වෙනවා, වේදනා නිරෝධ වෙනවා, ඊට පස්සේ තණ්හාව නිරෝධ වෙනවා, උපාදානේ නිරෝධ වෙනවා, භවය නිරෝධ වෙනවා, ජාති නිරෝධ වෙනවා. ඉතින් ජරා මරණ ආයි හටගන්නේ නැහැ කවදාවත්. හැබැයි මේ ජීවිතේ අපි හදාගත්ත ටිකක් තියෙනවා නම් පෙර ජීවිතේක හදාගත්ත විද්‍යාව නිසා ඒ යම් ජරා මරණයක් ඉතුරු වෙනවා. ආය අලුතෙන් අපි හදාගන්නේ නැහැ. ඔන්නඔය විදිහට කරන්න ඕන. අපි ඉස්සල අහ ගන්න ඕනේ පාර, ඊට පස්සේ ඒක විශ්වාස කරන්න ඕනේ. ඒ ගැන විශ්වාසයක් කර සැක කරන එක නවත්තන්න ඕනේ. ඊට පස්සේ සීලය මොකටද ඕනේ, මේ හික්මීම මොකටද ඕනේ කියලා තේරුම් ගන්න ඕනේ. ඒක තියෙන්න ඕනේ කොයි මට්ටමටද කියලා. රංගපයෙන් කැඩෙන්නේ නැති වෙන ආර්යකාන්ත සීලයක් තියෙන්න ඕනේ. ඒ හික්මීම නිවන් මගේ හික්මීම දක්වාම යනවා කියලා. සීලමය ඥානේ රහත් වෙනකම්ම හේතු වෙනවා. සීලය රහත් වෙන්නත් උපයෝගී වෙනවයි කියලා තේරෙනවා. ඒක අර ප්‍රාතිමොක්ඛ සීලයම නෙමෙයි, හැබැයි හික්මීම. ඒ කුසල හික්මීම, අකුසල හික්මීම එහෙම නෙමෙයි. සීලය කියන්නේ මේ වෙලාවේ. ඊට පස්සේ හිතේ එකඟකමක් තියෙන්න ඕනේ කියලා යමක් විමසන්න, යමක් වඩන්න, ඒ මග යන්න හිත එකඟ වෙන්න ඕනේ කියලා අපි තේරුම් ගන්නවා. ඊට පස්සේ ඒකෙන් හිතෙන් අපි ලෝකේ විමර්ශනය කරනවා, සම්මර්ශනය කරනවා. ලෝකේ දුක හටගත්තේ කොහොමද කියලා දකිනවා. ඊට පස්සේ අපි දුක හටගත්තේ මෙහෙමනම් දුකට හේතුව මොකක්ද කියලා අපි දැන් දන්නවා. අපි තණ්හා කරේ ඇත්ත නොදන්නාකම හින්දායි කියලා. එහෙනම් මේ අවිද්‍යාව තමයි මූලික හේතුව කියලා අපි වරද්දගත්ත දැක්ම. සත්‍යයට විලෝම, සත්‍යයට විරුද්ධව දැක්මක් අපි ළඟ තිබිලා තියෙන්නේ. සත්‍යය තමයි ලෝකේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුබයි කියලා අපි හිතාගෙන ඉඳලා තියෙන්නේ. අපි වරද්දගෙන තියෙන්නේ නිත්‍යයි, සැපයි, ආත්මයි, සුබයි කියලා. එහෙනම් මේ වැරද්ද නිවැරදි කරන්න අපි හැම වෙලාවම නිවැරදි විදිහට හිතනවා. වැරද්ද එනකොටම නෑ ඕක නෙමේ ඇත්ත, මේකයි ඇත්ත කියලා ඇත්ත දානවා. ඇත්ත නැවත නැවත භාවිතා කරනකොට ආගත්ත ඇත්ත තමන් දකින්න ඒක ඇත්තක්මයි කියලා. දැක්කට පස්සේ ඊට පස්සේ ප්‍රශ්නයක් නෑ කොහොමත්. ඒ සැකේ ආය දුරුනාට පස්සේ ආයෙක එන්නේ. එතකොට අචල ප්‍රසාදයක් වෙනවා. බුදුන් කෙරේ, දහම් කෙරේ, සංඝුන් කෙරේ. ඒ බුදුරයන් වහන්සේ දහම ලෝකෙට හොයලා දුන්නේ. බුදුරණන් සම්මා සම්බුද්ධයි කියන්නේ ඒකයි. ධර්මයේ සක්කාතයි කියන්නේත් ඒකයි. මේ සත්‍ය සත්‍යයක් කියලා දැක්කව සංඝයා සුපටිපන්න වුණෙත් එතනින් කියලා. ඊට පස්සේ මාර්ගයත් මේකයි කියලා තමන් දකිනවා. අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥාව. නිවන් මඟ මොකක්ද කියලා හික්මීම, නැත්නම් ශික්ෂාවේ සැකේ දුර වෙන මෙහෙමයි කරන්න ඕනේ කියලා තමන්ට ස්ථීර දැක්මක් එනවා. ඒ වගේම පටිච්ච සම්පාද, හේතුඵල ධම් පිළිපදන්. අතීතයේ මේක වෙලා තියෙන්නේ මෙහෙමයි, වර්තමානයේත් අනාගතයේත් ඔය හැම තැනම කරේ සැකේ දුර වෙනවා මෙහෙමයි වෙලා තියෙන්නේ කියලා. ඔන්න ඔය අට තැනේ සැකේ දුර වෙනවා. හැබැයි අපි සැක නොකර බලන්න ඕනේ. ඇයි? අපි දැකලා නැහැ මේක. අපි අහගත් එකක් විතරයි. ඒක දැක්කහමයි ඒ සැකේ නැති වෙලා යන්නේ. එහෙනම් අපි බොරුවට සැක කරාම එන්නේ ඒක අපි හරියට කරන්නේ. ඒ තමන්ට කිව්වට මේක තේරෙන්නේ නැහැ. කොහොමද තේරෙන්නේ? තමන් හිතේ වැරදි පැත්තමනේ තියෙන්නේ. ඇයි? එහෙනම් හරිදේ යොදලා අපි මේක ස්ථිර කරගන්න ඕනේ. පුරුදු කළා, හොඳට විමර්ශනය කරලා. නිකන් එහෙනකොට තේරෙනවා හොඳයි මේ මට්ටමේ නුවණක් තියෙනවා නම්, ඒ වගේ ශ්‍රද්ධාවක් තියෙනවා නම්, ඒ වගේ වීරියක් තියෙනවා නම්, ඒ වගේ සිහියක් තියෙනවා නම් හෙලවෙන්නේ. හිත එකඟකමක් තියෙනවා නම්, හිත එක්තැන් නම්, නුවණත් හොඳයි නම් තේරෙයි. හැබැයි ඒ ටික හැදෙන්නත් අපි හිතන්න ඕනේ. ඒ ටික නැත්තම් ඒක හදා ගන්න ඕනේ. ඒක නැවත නැවත භාවිතා කළා. ඉතින් ඔන්නඔහොම කරනකොට අපි යම් දවසක දකිනවා, දැක්කොත් අපි දන්නවා පාර. ඊට පස්සේ සැකයක් නැහැ අපිට. ඒ පාර ගිහිල්ලා දුක සම්පූර්ණයෙන් නැති කර ගන්නවා. දැන් ජරා මරණ සියල්ල දුක් දුම්නස් ඒකකත් ආයේ හටගන්නේ ඉදීම නැති වුණාම. එහෙනම් මේකයි අපි මේ වෙලාවේ කරන්න ඕන. ඔන්න ඔය විදිහට විමසන්න ඕනේ. සෝවාන් ඵලයට එනකන් නැත්නම් රහත් වෙනවාගෙන නුවණවල ටික ගැන චුට්ටක් කියලා දුන්නේ. ඉතින් ඔය දේවල් හොඳට විමසලා බලන්න, නැවත නැවත විමසලා බලන්න. ඔය තව තියෙනවා ගොඩාක් නොකියපුවා, නමුත් මූලික ටික කියලා දුන්නේ. සුතමේ ඥානයේදී බොහෝ දුරට තියෙනවා. නවාංග ශාස්ත්‍ර ශාසනය කියන්නේ ඒකම තමයි. ඒ තරම් දුරට තියෙනවා. නමුත් ඒ ඔක්කොම ඕන නැහැ. අපි මූලික ටිකවත් දැනගෙන ඉන්න ඕනේ. මොනවද මේ පටිච්චසමුප්පාදය කියන්නේ? මොනවද චතුරාර්ය සත්‍ය කියන්නේ? මොකද්ද ආස්වාදයේ මේ ලෝකේ තියෙන? මොකද්ද ආදීනවය? මොකද්ද නිස්සරණය? මොකද්ද ඒවැ සමුදය නැත්නම් හට ගැනීම? මොකද්ද අත්තංගමය නැත්නම් ඒව නැති වෙලා යාම? නැත්නම් ආස්වාදයේ ආදීනවය නිස්සරණය සමුදය අත්තංගමය කියලා දැනගෙන ඉන්න පංච උපාදානස්කන්ධය. ඔන්න ඔය මට්ටම තමන් තුළ තියෙන්න ඕනේ. එහෙම තියෙනවා නම් අපිට ඒක නැවත නැවත භාවිතා කරලා මේ ධර්ම ස්ථීර කරගන්න පුළුවන්. තමන්ගේ දැක්ම බවට ඊළඟට දුකෙන් මිදෙන්නත් පුළුවන්. ඔන්න ඔය ටික දැන් දිගට හිතන්න. හිතලා හොඳට විමසලා බලන්න. මේ මූලික ටික ඕනේ ඉතින්. ධර්ම වැඩිය දැනගන්න එපා නෙමෙයි කියන්නේ. අර පාරක් හොයන්න නැතුව ධර්මයේ පාඩම් කරන්න එපා. ඒක තේරුම්න්නේ. ඒ කියන්නේ ඇත්තටම gedara යන ක්‍රමයේ හොයන්න එපා ධර්මයේ. සිවුර අරින ක්‍රමයේ එහෙම නැත්නම් වෙන මොන හරි කරන දේවල් නෙමෙයි හිතන්න ඕනේ. දැන් අපි හිතනවා ඉන්න බැරි වේද සිවුර අරින්න පුළුවන්. ඒතකොට වැඩෙන්නේ නැහැයි. ඉතින් යාට ඉච්චරයි. ඒව අතහරින්න ඕනේ. ඊළඟ ලෝකේ දේවල් අතහරින්න ඕනේ. ඥාති හිත මිත්‍රාදීන් 100%ක් අතහරින්න. ඊළඟට වස්තු දේපල ඔක්කොම අතහරින්න. ගෙවල් වලේ අතහැරලා පන්සලේ කල්ල ගන්න එපා. ආරන්නේ කල්ල ගන්නත් එපා. ඒ හැම දෙයක්ම අතහැරලා දාන්න. නුවණින් සලකලා කෑම බීම ටික ගන්න. ඉඳුම් හිටුම් එක ඒ විදිහට පාවිච්චි කරන්න. බෙහෙත් තේත් ටික වෙන වෙන සෙසු පිරිකර තියෙනවා නේ, ඒවා පාවිච්චි කරන්නෙත් එහෙමයි. ඇඳුම් පැළඳුමුත් එහෙමයි. ඇඳුම් පැළඳුම් සිවුරු. ඒවා අවම ලෙස පාවිච්චි කරන්න. ඒවා නුවණින්ම සලකලා පාවිච්චි කරන්න නැත්නම් ඒවට අහු වෙනවා. අපි ඔක්කොම අනිත්‍යයි කියලා බලලා අපිට සිවුර නිත්‍ය වෙනවා. එහෙම වරද්ද ගන්න එපා. හැම වෙලාවෙම ඒවා නුවණින් සලකලා හොඳට බලලා මේ මම පාවිච්චි කරන්නේ මේ හින්දා මේ කය පවත්ව ගන්න, කය රැක ගන්න. කය රැකගන්නේ මොකටද? මේ කය සැපක් නෙමෙයි, කය දුකක්. හැබැයි මේ බ්‍රහ්මචර්යාවට මේ නිවන් මඟ යන්න නම් මේ කය අවශ්‍යයි. මොකද මේ කය එක තමයි මේ හිත තියෙන්නේ දැන්. නැත්නම් මැරුණොත් ආයි ඉපදිලා ওই ටිකන කරන්න වෙන්නේ. එහෙනම් මේ වෙලාවේ මේ කය ප්‍රයෝජනෙට ගන්නව මම දුක සම්පූර්ණ නැති කරගන්න, ආයි උපතක් නැති කරගන්න, භවයක් නැති කරගන්න, උපාදානය නොකරන්න, තණ්හා නොකරන්න, විඳීම නැති කරන්න, ස්පර්ශය නැති කළා දාන්න, ආයතන නැති කළා දාන්න, නාම රූප නැති කරන්න, ඒ වගේම විඥානය නැති කරන්න, සංස්කාර නැති කරන්න, සරලව කියතොත් අවිද්‍යාව සම්පූර්ණ නැති කරන්න. අන්න එතෙන්ට මම මේ ජීවිතේ තියාගන්න ඕනේ. ඒ සඳහා කනවා බොනවා අඳිනවා නැත්නම් සිවුරු පාවිච්චි කරනවා, ඒ වගේම බෙහෙත් තේත් ටික ගිලන් පසරේ ගන්නවා, කුටිය ඒ වාසස්ථානේ ප්‍රයෝජනට ගන්නවා. ඔන්න ඔය සඳහා ඒක ගන්නේ මොකටද? මේ නිවන් මගේ හික්මෙන්න. එතකොට කෑම බීම ගැන, සිවුරු ගැන, එතකොට කුටිය ගැන, ගිලන් පස බෙහෙත් පිරිකර ගැන ලොකු ඕනකමක් නැහැ. ඒවා අර අපි ඉගෙන ගන්න අල්පේච්ච වෙනවා, සන්තුට්ටි වෙනවා. ලැබුණත් එකයි නැතත් එකයි. ඊළඟට ලද දෙයකින් සතුටු වෙනවා. මොනවා හරි ලැබුණාම ඇති. ලැබුණ නැති වුණත් ඒකෙන් තැවෙන්නේ නැහැ, පීඩාවටපත් වෙන්නේ නැහැ. ඇයි? එක වේලක් කෑවේ නැහැ කියලා මැරෙන්නේ නැහැ. කෑම නොකා ඉන්නව නෙමෙයි කියන්නේ. කෑම හම්බුනේ නැත්තම් යම් මේකේ පින්ඩපාති ගිහිල්ලත් හම්බුනේ නැත්තම් දුන්නේ නැත්තම් මිනිස්සු මොකද කරන්නේ? සිවුරුත් එහෙමයි. සිවුරු ලැබුණොත් හොඳයි, නොලැබුණොත් ඒත් හොඳයි කියලා ඉන්නවා. තියෙන එකක් ඇඳගෙන ඉන්නවා, මොන මොන හරි උතාගෙන ඉන්න තැනුත් එහෙමයි. කුටියක් හම්බුනොත් හොඳයි, හම්බුනේ නැත්තම් ඒත් හොඳයි, කමක් නැහැ කියලා එම් තමන්ගේ කර්ම විපාකය ගැන සිහි කරලා ඒකෙන් තැවෙන්නේ පීඩාවටපත් වෙන්නේ නැහැ. ගිලන් පස බෙහෙත් පිළිකරත් එහෙමයි. ලැබුණොත් හොඳයි, නොලැබුණොත් ඉතින් මොකද කරන්නේ? තමන්ගේ කුසල අකුසල මට්ටම්, පෙර කරපු පින් මට්ටම්. ඒක අඩුවෙන් ඒවැ කැමැත්ත හොඳට හිතන්න. ඒවා ගැනත් ලොකු බලාපොරොත්තු නැති වෙනකොට ඔන්න අපිට ලාභයක් එනවා. මොකද අනිත් දේවල් අපි අතහැරලා නම් ටික අතහරින්න බෑනේ මේ කයත් එක්ක. ඇයි? ආයි කයක් හට ගන්නව නැත්නම් ආයි දුක එනවා. මේකෙන් ඉවර කරනනම් මේක රැක ගන්න ඕනේ. එහෙනම් ඒකට මේ සිව්පස්සේ පාවිච්චි කරනවා කොහොමද? ලොකු බලාපොරොත්තු නැහැ. තියෙන දෙයකින් හම්බෙච්ච ඕන දෙයකින් තෘප්තිමත් වෙනවා. ලැබුණ නැහැ කියලා තැවෙන්නෙත් නැහැ. විශේෂ ලොකු බලාපොරොත්තුවක් නැහැ. තිබුණොත් හොඳයි, තිබුණ නැති වුණා කියලා පීඩාවටපත් වෙන්නේ නැහැ. හම්බෙන මොනෝ හරි දෙයකින් තෘප්තිමත් වෙනවා. ඒක නුවණින් සලකලා පාවිච්චි කරන්න. ඊට පස්සේ එතනින් එහා ටික මම කිව්වා මං හිතන්නේ. හැම වෙලාවම විවේක වෙන්න, හැම වෙලාවම විවේකයෙන් ඉන්න බලන්න, සැහැල්ලුවෙන් ඉන්න බලන්න, නිවිලා ඉන්න බලන්න. බලන්න තමන්ගේ ජීවිතේ ඇවිස්සෙන දේවල් මොනවද හම්බෙන්නේ කියලා. ඒවා මග අරින්නේ වගෝචරය. ඒක නුසුදුසු තැන්, නුසුදුසු පුද්ගලයෝ. ඒ ඇවිස්සෙන තැන් හැම එකම මග ඇරලා දාන්න. නිවිලා ඉන්න බලන්න සැනසීමෙන්. ඒ කියන්නේ මේ දහම් මාර්ගේ යනවා කියන්නේ මේ සැනසීමක්, නිවීමක්. ඒක නැත්තම් පාර වැරදිලා. ඒ හින්දා ඒව පුරුදු කරන්න නැත්තම් බොජ්ජංග වඩන්න, ප්‍රීතියෙන් ඉන්න. ධර්මීමසනකොට ඒ ප්‍රීතියේ, නැත්තම් මේ මාර්ගේ යනකොට වඩනකොට ඒ ප්‍රීතියේ නැහො. නැත්තම් කොහොමත් ප්‍රබෝධමත් වෙලා ප්‍රීතියෙන් ජීවත් වෙන්න බලන්න. හැම වෙලාවම දහමින් උත්සාහ කරන්න, කරන වැඩක් වුණත් බොහෝම හිමින් කරන්න, සැහැල්ලුවෙන් කරන්න. මොනෝ හරි දෙයක් කරනකොට සංඝයාගේ මොනෝ හරි කාර්යයක් තියෙනවා නම් ඒක අනලස්ස කරන්න, කම්මැලි නැතුව කරන්න, ඒක හොඳින් කරන්න, පිළිවෙලකට කරලා ඉවර කරන්න. ඉවර කළා තහරින් මේ වෙලාවෙත් හිතන්න මම මේක හරියට කරලා යන්න ඕනේ සමථ විදර්ශනා වඩන්න කියලා. නැත විවේකේ හදාගන්න. ඊට පස්සේ තමන්ගේ සීලය හොඳට නැවත නැවත ආවර්ජනය කරන්න. හිතේ එකඟකම බලන්න ඒව හරියට තියෙනවද කියලා. ඊට පස්සේ හොඳට ඉගෙන ගන්න චතුරාර්ය සත්‍ය පටිසම්පාදය. ඒව ඉගෙනගෙන ඒ විදිහට වඩන්න, උදේ වඩන්න. ලෝක හැම දෙයක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස අසුභ ලෙස බලන්න. බලනකොට ලෝක කෙරේ කලකිරලා කලකිරලා නොයල්ලා මිදේ. කිසිම තණ්හාවක් අටගන්නේ නැහැ. ඊට පස්සේ එතකොට මොන උපාදානයක්ද? එතකොට භවයක් නැහැ, ඉපදින්නේ නැහැ. එතකොට ජරා මරණ සියලු දුක නැති වෙලා යනවා. ඔන්න ඔය විදිහට හැම වෙලාවෙම බලන්න. ඔහොම කරොත් ප්‍රශ්න ඉතින් විසඳෙන්න ඕන. එහෙම නැතුව ඉතින් විසඳෙන්නෙත් නැහැ. ඕකේ එක පැත්තකින් ඔය කිව්වේ, ඉතින් අනිත් පැත්තෙන් කිව්වත් ඕකම තමයි. කොයි පැත්තෙන් කිව්වත් එහෙමයි. සරලම දේ හරියට විශ්වාසදායකකෙනෙන් අහගන්න බුදුරණාහි කෙරේ සම්මා සම්බුද්ධෝදී අදහනවා. බුදුරණාහි සම්මා සම්බුද්ධයි කියලා. ඒක අදහලා ඒ ධර්මය එහෙනම් බුදුරණාහි ධර්මයේ සක්කාතයි කියලා. ඒ දැඩිව නිශ්චය කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ සංඝයා සුපටිපන්නයි කියලා දෙන ස්වාමීන් වහන්සේලාගේ ඒ වචනේ බුදුරණාහිගේම ධර්මයේ කියලා විශ්වාස කරලා කියලා දෙන ක්‍රමී ඒ විදිහට පුරුදු කරන්න. පුරුදු කළා ඒ මඟ යනවා අපි. කවද හරි දවස තමන්ට ස්ථිර වුණාම ඒ සැකේ දුර වෙනවා ඉතින්. එතකන් එහෙමමයි කරන්න වෙන්නේ. ඒ නටතනේ සැක කරන්න එපා. එතකොට පිරිහෙනවා. අතීතේ මං කවුරු වෙලා ඉන්නේද, කොයි වගේ කෙනෙක් ඉන්නේද, කොහොම කෙනෙක් වෙයිද, වර්තමානයේ මං කොහොමද, අනාගතේ මම ඉන්නවද නැද්ද, ඉඳීද නැද්ද, තුන් පැත්ත ගැන සැක කර කර ඉන්න එපා. හිතන්න එපා කොහේ ඉඳලා කොහේ ආවද දන්නේ, කොයි විදියට හිටියද දන්නේ, අනාගතේ කොහේ යයිද දන්නේ. අපි ඔය විදියට හිතනකොට අපේ ආශ්‍රව වැඩෙනවා, දුක වැඩෙනවා. අපි හිතනවා නෑ මේ ඔක්කොම මෙහෙමයි හටගත්තේ කියලා. මේ හැම දෙයක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි සුභයි කියලා. ඊට පස්සේ මේ දුක, මේ දුකට හේතුව දුක නැති කරමු නැති කරන මාර්ගය කියලා දැකලා ඒ විදිහට හිතනවා. ඒ විදිහට හිතන්න හිතන්න අපිට තේරෙනවා මේක තමයි ඇත්ත කියලා. ඒක කවදා හරි ස්ථීර වුණාම ප්‍රශ්න ඉවරයි. ප්‍රශ්න ඉවර නැහැ, ඉවර වෙන්න පටන් ගත්තා ඇත්තටම.
සනන්ස, මේ වේදනාවේ උදේවැය බලනකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට අරගෙන ස්පර්ශ නැති වුණාම නැති වෙනවා කියලා බැලුවම ඇද්ද? මුල ටිකත් එක්කම බලන්න ඕනේ නැහැ නේද?
නෑ නේ, ඒක මේ තමන්ට හුරු නම් කයයි පහසයි කාය විඥානයයිනේ, ඔය තුන එකතු වීම ස්පර්ශය. ස්පර්ශයෙන්ද තමයි වේදනාව හටගත්තේ. ඔය දැක්ම හොඳට පුරුදු නම් ඒවා කියන්න ඕන නැහැ. ස්පර්ශපත්යෙන් වේදනාව හටගත්තා, ස්පර්ශ නැතුණා නැති වුණා කියලා කිව්වම ඇති. තියෙනකොට ස්පර්ශපත්යෙන් මේ වේදනාව හටගෙන තියෙන්නේ කියලා. ඒ කොයි වෙලාවකට නැති වෙනවනේ? නැති වුණාම ස්පර්ශ නැතුණාම නැති වුණා කියලා බලන්න. ඒ කියන්නේ අනිත්‍යය කියන එකනේ. එහෙනම් ඒ වේදනාවක් මොන වේදනාව තුනත් ඒක දුකක්. ඒ කියන්නේ අනිත්‍ය ස්වභාවයේ දුකක්. එහෙනම් අනිත්‍ය දුක් වේදනාවක් මම මගේ මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ, තමන් කියලා ගන්න දෙයක් නැහැ ඒකනේ. එහෙනම් ඒක අනාත්මයි. එහෙනම් ඒ වේදනාවක් මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා හොඳට බලන්න. කොහේ හරි අතින් ඇල්ලුවත්, කයට දැනුණත්, වෙන කොහේ රුළුවට ටොක්කක් අවරෙන්නත්, නැත්නම් වෙන මොනවා හරි වේදනාවක් ආවොත් කයයි පහසයි කාය විඥානයේ ඒ තුන එකතු වීම ස්පර්ශය, ස්පර්ශය නිසා විඳීම හටගත්තා. ඒක නැති වුණාම, ඒ ස්පර්ශය නැති වුණාම විඳීම නැති වුණා කියලා බලනවා.
මෙම ධර්මදේශනාවල වීඩියෝ පට සඳහා අපගේ මජ්ක්‍ධිමා පටිපදා YouTube නාලිකාව වෙත හෝ www.majjhimapatipada.org වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.